ගරුඩාල සලහ පෙරම මන්ත්‍රීතුමා අපිට විනාඩි 4ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ඉතාම කනගාටු වෙනවා හිටපු ජනමාධ්‍ය ඇමතිවරයෙක් විදිහට කෙටි කාලයක් උනන් සා මාධ්‍යවේදියෙක් විදිහට මේ විවාදයේ විනාඩි 4ක කාලයක් වෙන්ව තිබීම ගැන. කෙසේ වෙතත් මම ආරම්භයේදී කියන්නට ඕන ගරු සභාපතිතුමියනි, පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්නට තීරණය කරපු ආණ්ඩුවක් ඒ වාර අවසානයට පෙර හදිසියේ ජාත්‍යන්තරව මානව හිමිකම් සංවිධානවල මාධ්‍ය සංවිධානවල පුරවැසියන්ගේ විරෝධය නොතකා මේ පනත ගේන්න හේතුව නෛතික හේතුවක් නොවන බව, එමෙතත් සමාජමය අවස්ථාවයක් නොවන බව, මේ දේශපාලන අවස්ථාවයක් මත මේ පනත ගේන බව තමයි මගේ කියවීම, මගේ විග්‍රහය. එනිසා මම මේ පනත ඔන්ලයින් සේෆ්ටි බිල් කියලා කියන පනත මම නම් කරනවා. සමාජ මාධ්‍යවලින් වර්තමාන ආණ්ඩුව ආරක්ෂා කිරීමේ අභිප්‍රායෙන් ඉදිරිපත් කරන පනතක් විදියට පළවෙනි කාරණේ. දෙවෙනි දැන් විනාඩියක් ගිහිල්ලා තව විනාඩි 3යි. දැන් දෙවෙනි කාරණේ මම සභාගත කරනවා ගරු සභාපතිතුමියනි, AIC Asian Internet Coalition එක නිකුත් කරපු නිවේදනය. මොකද මේ සභාවේ විවිධ මන්ත්‍රීවරු ඒක උපුටා දැක්වුවා. අපි විශේෂයෙන්ම විෂයභාර අමාත්‍යවරයා ටිරාන් අලස් ඇමතිතුමා ඒ සම්බන්ධව ඉදිරිපත් කරපු කාරණා පදනම් කරගෙන ඔවුන් ඉතා පැහැදිලිව මගේ සභාගත කරනවා. ඉතා පැහැදිලිව ඔවුන් කියනවා අමාත්‍යවරයාගේ නියෝජ්‍යයන් ඔවුන් සමග කළ සාකච්ඡාව සම්බන්ධ තොරතුරු මේ ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒවා නිවැරදි නොවන බව ඉතාම පැහැදිලිව කියනවා මාධ්‍ය ඇතුලේ මේ මොහොතේ ඒ සංසරණය වෙනවා. ඒ නිවේදනය මම මේ මොහොතේ සභාගත කරනවා, අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම දෙවනි සභාගත කරන ලේඛනය තමයි Top 10 Tech Giants-ලා මේ ලෝකයේ පුරාම ඉන්න, ඒ කියන්නේ Amazon, Apple, Google, Meta වැනි ප්‍රධාන ආයතන 10 ඒ ඒකාබද්ධ කරපු නිවේදනය AIC එක ඇතුලේ ඔවුන් අනතුරුවන් ගෙවීමක් කරනවා. මේ රටේ ඩිජිටල් ආර්ථිකය මේ නිසා කඩාගෙන වැටෙන්න පුළුවන් කියලා අනතුරුවන් ගෙවීමක් කරනවා. මේක වාර්තා කරන ලංකාවේ වගකීමෙන් කටයුතු කරන සමහර මාධ්‍ය, දැන් උදාහරණයක් News Wire, ඔවුන් ඊයේ මේක උපුටා දක්වලා වාර්තා කරනවා. මේ News Wire එකේ අදහසක් නෙමෙයි, ඔවුන් කියනවා If the controversial online safety bill is passed in Sri Lanka, social media companies are likely to terminate all its communication and collaborative links with Sri Lankan state institutions with effect from January 24th.
ඉතා
භයානක තත්ත්වයක් ගරු සභාපතිතුමනි. නිසා මම මේක කියන්නේ ආණ්ඩුවක් විදියට මේක කාන්තාවන් සහ දරුවන් පලයක් විදියට පාවිච්චි කරනවා මේ සාධාරණීකරණය වෙනුවෙන්. හැබැයි මේ පනතේ අන්තර්ගතයක් ඒ කියන කාරණා දිහා බැලුවම පේන්නේ, දැන් ඔබතුමිය දන්නවා මේ රටේ මාර්ග රියනතුරක් ෆේටල් ඇක්සිඩන්ට් එකක් වෙනවා හැම පැය 8කට සැරයක්. ඒකට උත්තරය විදියට පාරේ වාහන තහනම් කරනවා. දැන් බීමත් කමෙන් තමයි වැඩිම රියනතුර සිද්ධ වෙන්නේ. හැබැයි බොන්න ඉඩ පහසුකම් ඕන තරම් වැඩි කරනවා, කාලේ වැඩි කරනවා. අන්නේ ඒ වගේ දැනුමක් තමයි දෙන්න තියෙන්නේ. මාචාර චරිත හේරත් මැතුම මම කිතා පැහැදිලිව කො හොඳ උදාහරණයකින් නිදුකුම්බ තියනවා මෙතන අයින් කරන්න ඕනේ. පැහැදිලි. හැබැයි නිදුකුම්බ අයින් කරන්න ඩෝසරකින් වලක් හදන්න යන වගේ වැඩක් කියලා. අපි කන් සුද්ධ පාවිච්චි කරන්නට ඕන. කොටන් බඩ් එකක් එකට පාවිච්චි කරනවා. කොටන් බඩ් එක වෙනුවට ගිනියම් යකඩ කූරක් ස්පෝක් එකක් පාවිච්චි කරලා ඒ කන සුද්ධ කරන්න හදන වගේ ව්‍යායාමයක් මේ කරන්න යන්නේ. මම අවසාන වශයෙන් මට මේ අවස්ථාව දෙන්න කරු සභාපතිතුමියනි, මේ රටේ ජීවත් වෙච්ච ජාත්‍යන්තර බුද්ධිමතෙක් ආතසී ක්ලාක් මැතුමා. එතුමා ඊට පැහැදිලිව කිව්වා 20වැනි සතවර්ෂයේ මැද භාගයේදී අග භාගයේදී කිව්වා 21වැනි සතවර්ෂය කියලා කියන්නේ සන්නිවේදනයේ සතවර්ෂය. කොමියුටර්ස් නෙමෙයි, කොමියුනිකේෂන් එක තමයි වඩා බලවත් වෙන්නේ කියලා. මේකේ හරස් කැපුමක් මට ඉඩ දෙන්න ඔබතුමිය. ලංකාවේ අපලන ජනගහනය මිලියන 21.8යි. 2,08,00,000යි. 80,00,000යි. හැබැයි මොබයිල් ෆෝන්ස් එනවා 3,60,00,000ක්. ඉන්ටර්නෙට් යූසර්ස්ලා ඉන්නවා මිලියන 14ක්. සෝෂල් මීඩියා තුලේ ක්‍රියාත්මක වෙනවා මිලියන 10ක් FB accounts විතරක් තියෙනවා මිලියන 8.5ක්
මෙන්න මේ
තත්ත්වය අවසන් කරනවා ඒ නිසා කරුණා කරලා මේ ලෝකයක ප්‍රවණතාවක් යන වෙලාවේ මේකට නීති රීති සම්පාදනය කරමු නියාමනයක් අවශ්‍යයි අපි නියාමනයේ මුවාවෙන් දේශපාලන අවස්ථාවෙන් ඉදිරියට ගේන්න මේ කටයුතු කරන විදිහ ඉතාම වැරදි මේකේ අවසාන වශයෙන් මේ විවාදය සඳහන් වෙච්ච කාරණා මම නැවත නැවත කියන්න යන්නේ නැහැ ඉතා භයානක කාරණාවක් තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යතුමාත් ඉස්සරහා ඉන්න නිසා මේක කියන්නටම ඕනේ මේ පනතේ 49 වෙනි වගන්තිය ගරු සභාපතිතුමියනි මේකට මට අවසරම දෙන්න මේ සභාවේ සාකච්ඡා වුණේ නැහැ ගරු බන්දුල අමාත්‍යතුමනි මොකද මේකේ තියෙන්නේ 49 වෙනි වගන්තිය 1 කියනවා ආ මේ පනත යටතේ කොමිෂන් සභාව විසින් සත්භාවයෙන් කරන ලද හෝ නොකරන ලද යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට විරුද්ධව හෝ මේ පනත හෝ වෙනත් යම් පනතක් යටතේ කොමිෂන් සභාවේ යම් සමාජිකයෙකු කාර්ය මණ්ඩලය හෝ 37 වෙනි වගන්තිය යටතේ පත් කරන ලද විශේෂඥයන් විසින් සත්භාවයෙන් කරන ලද හෝ නොකරන ලද යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් එකී තැනැත්තෙකුට විරුද්ධව
කිසිදු
සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වා පවත්තා ගෙන යනු නොලැබිය යුතුය මේක ඕවර්ලැප් වෙනවා ජූලියස් ඩික්ෂන් එක ඕවර්ලැප් වෙනවා ඉතා භයානක තත්ත්වයක් ඒ නිසා කරුණාකරලා ඒ සංශෝධන පනත් වලත් මේක කියලා නැහැ මම අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි විනාඩි 4ක වෙනුවට විනාඩි 4.5ක් විතර හම්බුණා අපි අවසාන වශයෙන් මම මේක පාවිච්චි කරනවා අද මේ පාර්ලිමේන්තුවේ ඔබතුමියක් දන්නවා අපේ ප්‍රධාන වේත්‍රධාරිතුමා නරේන්ද්‍ර මැතිතුමා එතුමගේ අවසන් දිනය මම දන්න තරමින් අති විශිෂ්ට රාජකාරියක් මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් උත්තර සභාව කියලා උත්තරීතර සභාව කියලා නාම විශේෂණයක් තියෙන මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයුවා අවුරුදු 42ක දීර්ඝ සේවා කාලයක් අති විශිෂ්ට රාජ්‍ය සේවකෙක් නිලධාරියෙක් එතුමා විශ්වාසමයන් එතුමාට අපේ ගෞරවය ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා මම විශ්වාස කරනවා එතුමාගේ විශ්‍රාම ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
එවැනි
පියෙක් එවැනි වගකීම් සහගත නිලධාරියෙක් විදියට ඒ පෞලි සමාජිකයින්ට බිරිඳට පුතාට ආඩම්බර විය හැකි සේවාවක් එතුමා මේ රට වෙනුවෙන් කරා කියලා කියන එකත් සඳහන් කරමින් එතුමාට සුබපතමින් මම නිහඬ වෙනවා බේවින් මිසුති.
බොහොම ස්තුතියි ගරු කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා ඔබට විනාඩි 4ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ස්තුතිය වෙනවා 4ක් දුන්නට. ඔබතුමිය ওই පුටුවේ ඉන්නකොට අමරසූරිය වලව්වේ ඒ දිස්නේ මං හිතන්නේ මුළු ලංකාවටම වැහින්නවා. හැබැයි ඔබතුමිය ඔතනින් බැස්සට පස්සේ ඒ දිස්නේ නැති වෙනවා. ඒක ගැන මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ. මොකද ඉන්න තැනත් එක්ක. මේ අපේ මේ සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට මේකේ ආණ්ඩුවෙන් ගෙනලා තියෙන යෝජනා වලට සමහර ඒවාට අපි කැමතියි. මොකද ඒකට හේතුව මේ සමාජ මාධ්‍යයේ යන දේවල් දැක්කම අපේ රටවල් අපේ ගම්බින් විතරක් නෙවෙයි අපේ පවුල් පවා අවුල් වෙන තත්යකට පත් වෙලා තියෙනවා මේක ඇත්ත මේක අපි ඇත්ත වශයෙන්ම අපි මේක ඇත්ත කියලා පිළිගන්න ඕන මොකද ඒ කාලේ අපි පොඩි කාලේ මේ මාධ්‍ය කියන එක අපි දන්නේ නැහැ අපේ මේ ගෙදර ඉන්න එක අල්ලපු ගෙදර කාට කතා කරන්නේ හූ කිය හූවක් තියෙනවා ඒතර ඒ පැත්තෙන් තියෙනවා තව හූවක් මේක තමයි අපේ ඒ කාලේ දර සංවිධානයේ සංවිධානය කරේ. ඉතින් ඒ නිසා මම කියනවා මේක ඇත්තටම මේකේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. හැබැයි දැන් අපේ දරුවෝ පුරුදු වෙලා තියෙනවා මේකට. දැන් ඉස්කෝලේ යන දරුවෝ අපේ බඳුළු ගුණවර්ධන ශ්‍රීමතාණන් කිව්වා වගේ ඉස්කෝලේ යන දරුවෝ මේක නැතුව ඒගොල්ලන්ට පාඩම් කරන්න බෑ. ඒගොල්ලන්ට එක්සැම්පල් ටික ඉන්න බෑ. ඉස්සර අපි පොඩි කාලේ අපි හිතෙන් තමයි ගණන් එක්කව කරේ. ඔබතුමාට වඳුළු ඇමතුමා මතක ඇති. අපි 9:00 8:00 කියලා පල්ලියට එක්කව කරන්නේ නැව. දැන් එහෙම එක්කව කරන්න බෑනේ. දැන් මේගොල්ලන්ට මේ ෆෝන් එක අතට ඕනා. ඉතින් මේ විදිහට දැන් පුරුදු වෙලා තියෙන නිසා මේක ආපස්සට යන්න බෑ. මේක ගණිත ආපස්සට ගියොත් ඒක ආපස්සට ගියොත් ආපහු වෙන්නේ මේ ළමයින්ට ඇත්තටම ඒගොල්ලන්ගේ එක්සෑම්ස් වලට ඉඳ ගන්න බෑ. ඉතින් ඒ නිසා මම තමුන් ආසර කියන්නේ මෙච්චරයි මම කියන්නේ මේක අනුමත කරන්නට අවශ්‍ය දේවල් තියෙනවා මේවා බලලා හරියට කරන්න අනුමත කරන්න අවශ්‍ය නැති එකක් තියෙනවා ගොඩක් ඒ නිසා මම කියන්නේ මේක රටේ තිබිය යුතුයි මේක නැතුව අද විශ්ලස් කරන්නවත් බෑ. අද ඉදිරියට යන්න බෑ. ලෝකෙ ගැන දැනගන්න බෑ. ඉතින් මේක ඇත්තටම අවශ්‍යයි. මේක ගහේ පොල් කඩන මිනිහත් අතේ තියාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මං ඉල්ලා සිටිනවා තමුන් වහන්සේලාගෙන් මේක ගැන තවදුරටත් හිතන්න. මොකද අපිට අපේ දූ දරුවෝ ගැන හිතලා අපි ගැන නෙවෙයි අපේ දූ දරුවෝ ගැන හිතලා අපිට සිද්ධ වෙනවා මේ පනතට විරුද්ධව ඡන්ද දෙන්න. මොකද එහෙම වුණොත් අපේ දැන් මේ ඉන්න දූ දරුවන්ට අනාගතයක් නැති වෙනවා. අන්න ඒ ගැන හිතන්න, අපි ගැන හිතන්න එපා බන්දුලෑමතුමා. ඔබතුමාගේ කාලෙත් ඉවරයි, මගේ කාලෙත් ඉවරයි. අපි වෙන ලෝකෙක හම්බෙයි. නමුත් අපේ දරුවෝ ගැන හිතලා මේක සංශෝධනය කරන්න කියලා මං ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. මේ මූලාසනයට ගරු මන්ත්‍රීවරයෙක් යෝජනා කරන්න පුළුවන්ද කරුණාකරලා? සමාවෙන්න. හරි, ඒක ස්ථිර කරන්න පුළුවන්ද? හරි, ගරු බොහොම ස්තුතියි. ගරු මංජුලා දිසානායක මන්ත්‍රීතුමිය මූලාසනයට.
මීළඟට ගයන්ත කරුණාතිලක මැතිතුමා.
ගරු සභාපතිතුමීනි, මේ සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකගතාවයෙන් සම්මත වෙච්ච වැදගත් පනත් කීපයක්ම තිබුණා. ඒ පනත් රටේ දිසානීතිය වෙනස් කරපු පනත්. මට මේ වෙලාවේ මතක් වෙනවා එයින් එක වැදගත් පනතක්. එදා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස මා විසින් මේ සභාවට ඉදිරිපත් කරලා 225 එකගතාවයෙන් සම්මත කරගත්ත හැටි. ඒ තමයි සභාපතිතුමීනි තොරතුරු දැනගැනීමේ පනත. එදා අපි ගෙනත් සම්මත කරපු තොරතුරු පනත ආසියාවේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම ප්‍රසස්සමට ලක්වුණු පනතක් වුණා. ඒකෙන් අපි ලංකාව ලෝකයේ ඉදිරි ඉහළම තැනකට ගෙනාවා. ලෝකයේ තුන්වෙනි හොඳම තොරතුරු පනත ලෙස ඒ පනත ශ්‍රේණිගත කරපු හැටි අපි දැක්කා. රටේ ජනතාවට ඉතාම වැදගත් වුණු ඒ පනත ගේන්න එදා අපිට උපදෙස් දුන්නේ, මඟ පෙන්වුවේ වර්තමාන ජනාධිපතිතුමා බව මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ ජනාධිපතිතුමා නායකත්වයේ දරන ආණ්ඩුවකින් මේ වගේ අතිශය භයානක පනතක් ගෙනීම ගැන තමයි අපට තියෙන පුදුමේ. සභාපතිතුමියනි, ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්නකොට ඉතා වැදගත් කටයුත්තක් කරා. සාපරාධී අපහාස නීතිය ඉවත් කරලා. හැබැයි දැන් මේ පනතෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපරාධයක් ලෙස හඳුන්වා දීම ගැන අපට පුදුම හිතෙනවා. සභාපතිතුමියනි, එදා තොරතුරු පනතින් අපි ආරක්ෂා කරපු තවත් අයිතියක් තමයි නිර්නාමිකව හෝ රාජ්‍ය ආයතනවල අඩුපාඩු හෙළිකිරීමේ අයිතිය. එම ආයතනවල සේවය කරන අයට අපි එදා සුරක්ෂිත කරලා තිබුණා. නමුත් මේ පනත හරහා මේ අයිතිය අවුරුදු කීපයක සිරදඬුවම් ලැබී හැකි සාපරාධයක් බවට පත් කර තිබෙනවා. එවැගේම ගරු සභාපතිතුමියනි, මෙවැනි පනත් ගේනකොට අන්තර්ජාතික වශයෙන් අපේ රටට ඇතිවිය හැකි බලපෑම් ගැන සැලකිය යුතුව තිබෙනවා. මෙවැනි පනත් මූලික මිනිස් අයිතිවාසිකම් වලට ඍජුවම බලපාන නිසා. ඒ නිසා මෙවැනි අතිශය භයානක පනත් ගෙන එන එක ඒකෙන් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වලටත් දැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියන එක අපි මේ වෙලාවෙත් රජයට මතක් කරනවා. ගරු සභාපතිතුමියනි, මේ වගේ ක්‍රියාමාර්ග නිසා අන්තර්ජාතික ප්‍රජාව අපේ රට දිහා විශේෂයෙන් මානව හිමිකම් නොසලකන ඒ වගේම ඒකාධිපති ආණ්ඩුවක් තියෙන රටක් හැටියට දකින්න පුළුවන්කම තිබෙනවා. එම නිසා අපි නැවතත් ඉල්ලා හිටිනවා. මට තියෙන විනාඩි 4 නිසා ඉතාම ඌමනාවෙන් අපි ඉල්ලා හිටිනවා මේ පනතට සම්බන්ධ දේශීය විදේශීය සියලුම පාර්ශවකරුවන් සමග නැවත සාකච්ඡා කරලා මේ පනත යළි සකස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා හිටිනවා. එහෙම වුණොත් එදා අපි තොරතුරු පනත සම්මත කළා වගේ මේ පනතත් සභාව එක හඬින් අනුමත කරાવી කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් අර රසායනික පෝරවලට ගත්ත තීන්දුව වගේ හිතුවක්කාර උද්දච්ච කඩිමුඩි තීන්දුව අරගෙන රටම කඩාවැට්ටුවා වගේ වෙන්න පුළුවන්කම තිබෙනවා කියන එක අපි රජයට සිහිපත් කරනවා. සභාපතිතුමනි, තාමත් මෙච්චර රට අගාධයට අත දමලත් මේ රජයේ පාඩම් ඉගෙනගෙන නැති බව තමයි මේ විදියට කඩිමුඩියේ හිතුවක්කාරව මේ ගේන පනත් තරහ අපි දකින්නේ. ආණ්ඩුවත් පාර්ශ්ව කරුණුත් එකට එකතු වී වැඩ කරන සහ නියාමනයක් තමයි අවශ්‍ය වෙන්නේ. කෝ රෙගුලේෂන් තමයි අවශ්‍ය වෙන්නේ. මම තව විනාඩියක් ඉල්ලන ඔබතුමියකින්. සෑම මාධ්‍යයකටම
ඔබතුමායි කාලය නම් අවසානයි.
තව විනාඩියක් ඉවර කරනවා. සෑම මාධ්‍යයකටමත් සමාජ මාධ්‍යයටත් යම් නියාමනයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. නමුත් මේ වගේ කඩිමුඩියේ පනත් ගෙනල්ලා පෝර ප්‍රශ්නේ වගේ අනාගන්න එපා කියන එක තමයි අපි රජයෙන් ඉල්ලා හිටින්නේ. අවසාන වශයෙන් මම මතක් කරන්න කැමති ලංකාවේ හිටපු කීර්තිමත් පුජ්‍යලෙක් ආතර් සී ක්ලාක් මැතිතුමා දීර්ඝ කාලයකට ඉස්සෙල්ලා චන්ද්‍රිකා තාක්ෂණයෙන් මුළු ලෝකයම ඒකාබද්ධ කිරීම පිළිබඳව අනාවැකි පළ කරා. ඊට පස්සේ ලෝකයේ ප්‍රකට සංවේදන විද්‍යාඥයෙකු වුණු කැනේඩියානු ජාතික මහාචාර්ය මාෂල් මැක්ලුහන් මහත්මයා ලෝකයේ සංවේදනයේ පිළිබඳ ඉතාම දියුණු අදහස් පළ කරා. සංනිවේදන තාක්ෂණයේ දියුණු වීමේ ප්‍රතිඵලයක් විදිහට ලෝකීය විශ්ව ගම්මානයක් බවට පත්වෙන බව ඔහු ඒක එදා කියා සිටියා. අද ඒක සිදු වෙලා තිබෙනවා. කිසිවෙකුට කිසිවක් තවදුරටත් එම විශ්ව ගම්මානය තුළ සැඟවිය නොහැකි බවත් රහසක් නොවනු ඇති බවත්
සියලු වාරණයන්
විශ්ව ගම්මානය තුළ අවලංගු වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. අද විශ්ව ගම්මානයටත් එහා ගිහිල්ලා විශ්ව පෞල නිර්මාණය වෙලා තිබෙන්නේ. අපි ජීවත් වෙන්නේ ඩිජිටල් පරම්පරාවක් එක්ක. එවැනි යුගයක මෙවැනි පනත් ගෙනීමෙන් කරන්නේ විශ්වගම්මානයේ දොරටුව වහන්න සූදානම් වීමක් බව අපට පේන්න තිබෙනවා. ඒ නිසා මේ වගේ කඩිමුඩියේ මේ පනත් ගේන්නේ නැතුව තවදුරටත් ආධාර පාර්ශ්වකරුවන් එක්ක සාකච්ඡා කරලා විද්වත් කමිටුවේ නිර්දේශත් සැලකිල්ලගෙන නැවත මේ සභාවට මේක ගෙනල්ලා පක්ෂ විපක්ෂ හැමෝගෙම සහයෝගය අරගෙන පනත සම්මත කරගන්න පුළුවන් විදිය ගැන කල්පනා කරන්න කියලා ඉල්ලමින් විනාඩි 4ක් හරි දුන්න එක ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු ජයන්ත වීරසිංහ මැතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
කොලේ හැටියට නම් විනාඩි 10ක් කියලා පෙන්නනවා. දැන් ඒක අට වෙලා කමක් නැහැ. මේ ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමියනි, අද මේ ගෙනෙන පනත පිළිබඳව අහගෙන හිටියාම කියන ගයි බොහොම දෙනෙක් කියනවානේ මේ වගේ අවශ්‍ය හැබැයි කඩිමුඩිය කරන්න එපා. මොකද්ද මේකේ තේරුම? ඇයි මේක ගේන්නේ? මේ මේ වගේ එකකට නිකම් බොරු බිල්ලොමවලා මේවා අඩාල කරන්න හදනවට වඩා ඇයි මේ පනත ගේන්නේ කියන එක කල්පනා කරලා බලන්න. මේ මෙවැනි පනත් ලෝකේ හැම රටකම වගේ දියුණු රටවල්වල දැන් තියෙනවා. ඇත්තටම අපි ප්‍රමාද වෙලයි මේක ගත්තේ. මේ පනත ගේන්න කටයුතු කළේ නීතිඥ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු සමූහයක්, විද්වත්තු සමූහයක්. ඒ මම පෞද්ගලිකව දන්නවා. එකතු වෙලා තමයි මේ පනත සූදානම් කළේ. මොකද්ද මේකෙන් කරන්න හදන්නේ? මේ නිකන් කියනවා. මේ මං අහගෙන හිටිය දැන් කීප දෙනෙක් කියනවා මේ මේ මේවා අවශ්‍යයි, හැබැයි කඩිමුඩිය කරන්න එපා. මේ පුදුම කතාවක් නේ. අවශ්‍ය නම් අවශ්‍ය දේ වහම කරන්න එපා. මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? මේ පනතේ ගරු මන්ත්‍රීතුමියනි, මම හුඟක් අගය කරනවා මේ බුද්ධ ආගමට ගහන පිරිසක් දැන් බිහි වෙලා තියෙනවා. මොනම ආගමකටවත් කිසි කෙනෙකුට ඉඩ තියන්න අරකයි නිග්‍රහ කරන්නේ. හැබැයි අපි මෑතක තියලා දකිනවා මේ නිග්‍රහ කිරිල්ල වැඩියම කරන්නේ බුද්ධ ආගම. එතෙන්ට ගැහුවොත් බෞද්ධ රටක හදවතට ගැහුවා හා සමානයි. හා දැන් සමහරු අර අහවල් අවලෝකිතේස්වර හරි මොකක් හරි කියලා ඉවරලා මොකක් හරි ගණමක් ගන්නවා. තව එක්කෙනෙක් මොන භද්‍රද කියාගෙන ඌරු මස් හදනවා, මේ පැහැදිලිව පෙන්නනවා. කේක් කපනවා, බොනවා. මේවට ලොකු ප්‍රචාරයක් දෙනවා. මේ පනත බැලුවකින් ආයි කිසිම ආගමකට නින්දා වෙන විදිය දෙයක් කරන්න බෑ. කවුරුවත් කියනවද මේක නරකයි කියලා? මොකද එතන තියෙන නරකේ ඒ තත්ත්වෙ දිගට ගියොත් තමයි ඒක නරක වෙන්නේ. අවුරුදු 100 ගානකට ඉස්සල සුද්ධෝ කරෙත් ওই ටිකමයි. පන්සලෙන් ජනතාව වයින් කරන්න ඒ කාලේ දැම්ම හැම තැනම අරක්කු තැබෑරු. අන්තිමට ඒවට විරුද්ධව අමද්දිප ව්‍යාපාරයක් බිහි වුණා. අද ඒ දේම කරනවා මේ සමාජ මාධ්‍ය අල්ලගෙන. ජනමාධ්‍ය හසුරවන්න නීති තියෙනවා මේ රටේ, අපි දන්නවා. එහෙනම් ඇයි සමාජවාදී සමාජ මාධ්‍ය මේ හසුරවන්න නීති ගෙනහම් කියන වැරද්ද මොකද්ද? දැන් කාටවත් කියන්න පුළුවන්ද මේ පනත බැලුවොතින් මේකේ පරමාර්ථ ටික බැලුවොත් බොරු කියලා අසත්‍ය දැම්මොත් අන්න ඒ අයට නම් දඬුවම් ලැබෙනවා. මං හුඟක් අගය කරනවා මේකේ කුඩා දරුවන්ට විරුද්ධව කරන මේ අසභ්‍ය දේවල් ෆේස්බුක් වලට දදා ලක්ෂ ගාණින් යවනවා. කුඩා දරුවන් ගැන අසභ්‍ය තොරතුරු දානවා, අසභ්‍ය රූප දානවා. එහෙන් මේ පනතෙන් කෙලින්ම අවුරුදු 20ක හිර දඬුවමක් ඒකට දෙනවා. නරකයි කියනවද කවුද? මොකද්ද මේකේ තේරුම? මේ පනතේ මේ පරමාර්ථ දිහා බැලුවොතින් ඉතා පැහැදිලිව පේනවා මේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ එකඟත්වය ලැබුණා. කීප දෙනෙක් නඩු දැම්මා, විශාල ප්‍රමාණයක් නඩු දැම්මා. ඒ නඩු දැම්මට පස්සේ ඒ නඩුවලිනුත් ක්ලියර් වෙලා ඒවැනුත් ඇවිල්ලා නීතිපද දෙපාර්තමේන්තුවෙනුත් මේක පිළි අරගෙන තමයි මේ ඉදිරිපත් කරන්නේ. එම නිසා මේ කාටවත් කියන්න බෑ මෙතන ඒකාධිපති වාදයක් හදන්න. ළමයින්ගේ ජරා රූප දැම්මොත් අවුරුදු 20ක් දඬුවනවා කියලා කියන එකට දැම්මහම ඒකාධිපති වාදයක්ද හැදෙන්නේ එතන? හා ඒව එපා කියනවද කවුරුවත්? එතකොට මේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ලෝකේ හැම දියුණු රටකම දැනට මේ සමාජ මාධ්‍ය හසුරවන්න නීති ගෙනල්ලා තියෙනවා. එතකොට මෙහාට ඒවයි පයි කියලාද කියන්නේ? අපි දැනටත් පරක්කු වැඩි. හැබැයි එක දෙයක් මම කියන්න ඕනේ, භාෂණයේ නිදහස අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තිය වගේ මට මතක, භාෂණයේ නිදහස ස්ථිර කළා තියෙනවා. ඉතින් දැන් ඒකට කිසිම හානියක් වෙන්නේ නැහැ මේ පනතෙන් ගෙනල්ලා තියෙන එක ප්‍රතිපාදනයකවත්. එක දෙයක් විතරක් මේකෙන් කරන්න බෑ මේ පනත ගෙනාවට පස්සේ. ඒ තමයි බොරු කියලා බොරු දේවල් දාලා බොරු ප්‍රචාරය කළා, තත්පර කීපයක් ඇතුළත අමූලික අසත්‍ය ප්‍රකාශ කළා, රටක් ව්‍යාකූල කරන්න තියෙන අයිතිය නම් නැතුව යන. දැන් ඒකද මේ ඕනේ කියන්නේ? මේවා නිහාමණය කරන්න තිබුණේ මේ ඊට ඉස්සෙල්ලා. හැබැයි මේ නිහාමණය
ඔබතුමා වටා විනාඩි 2ක කාලයක් තියෙනවා.
මට මොහොතක් දෙන්න. මොකද ගරු මන්ත්‍රීතුමා?
ඔබතුමාගේ මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්?
ඒක තමයි. ඔව් ගරු මන්ත්‍රීතුමා, මේ සභාවෙන් අහන්නේ අර කොමිෂන් සභාවට අධිකරණ බලය දීම ගැන ඔබතුමා මොකද හිතන්නේ? ඔබතුමා
කියලා නැහැ
නේ වැරද්ද තීරණය කරන්නේ ඒගොල්ලනේ.
ඒ මෙහෙමනේ ස්වාධීන කොමිෂන් සභාව. දැන් ඒ ගරු මන්ත්‍රීතුමා ඒ බලන්න මොන කොමිෂන් සභාවද ඔය කියන්නේ? මේකෙන් පත්වන කොමිෂන් සභාව ඒ ප්‍රධානම දේ ප්‍රධානම බලය තියෙන්නේ අර මේ මොකද අනිත් කොමිෂන් සභාවේ කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකෙන් තමයි පත් කරන්නේ. කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ ඒකේ නෑ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා මෙහෙමයි ගරු මන්ත්‍රීතුමා මට බාධා කරන්න එපා මොකද මගේ කාලේ
මේතුමායි විනාඩි දෙකයි කියන්නේ ඉතින් පස්සේ ගරු අමාත්‍යතුමාගෙන් ඒ පිළිබඳව විමසීම කරන්න ඔබතුමා
ඔබතුමාගේ වාරය හැම කරුණාකරලා කියන්න
මොකද ඔබතුමා කතා කරන්න ගරු මන්ත්‍රීතුමා
මට සුළු මොහොතක් දෙන්න මේ 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 පනති ගරු මූලාසනවලට මන්ත්‍රීතුමා යනි මේ පනතෙන් මම දකින හැටියට නම් භාෂණයේ නිදහසවත් කිසිම නිදහසක් සීමා වෙන්නේ නැහැ. බොරු කීමේ නිදහස බොරු ඉදිරිපත් කළා ආගම් වලට ගහන එක ජාති නතර අසමගිය ඇති කරන එක අන්නේ ඒක නම් සීමා වෙනවා. ඒක නරකයි කියලා කියනවා නම් ඉතින් මන් දන්නේ මොකද්ද ඒ කියන අය කල්පනා කරන්නේ කියලා. විශේෂයෙන් ගරු මුලාසින් රවන්තිතුමා නැවත කියනවා මම මේකේ බොහොම අගය කරනවා ආගම් වලට නිග්‍රහ කිරීම නවත්තලා තියෙනවා. අද සමහරු කියනවා අහවලා රහත් වෙලයි කියලා ඉවරලා උරුමස් හදනවා පෙන්න. මොකද්ද මේ බුදුහාමුදුරුව ඉපදුනේ ලංකාවේ කියලා දාන. ඉතින් මෙහෙම කළා ව්‍යාකූල තත්ත්ව ඇති කළ ඉවරලා කෙලින්ම ගහනවා නම් රටේ ප්‍රධාන ආගමට ඒව නවත්තන්න නියාමනය කරන රෙගුලාසි කියන එක වැරදිද? අවසන් කරනවා. අවසන් කරන්න පෙර අද දින විශ්‍රාම යන වේත්‍රධාරී නරේන්ද්‍ර ෆර්නෑන්ඩෝ මැතිතුමාට ඉතාම හොඳ විශ්‍රාම දිවියක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට කාලය ලබා දීම ගැන ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් මානිහන් වේ.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු පාට්ලි චම්පික රණවක මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
මුලාසනාරූට ගරු මන්ත්‍රීතුමියනි, ඇතරේ පළවෙනිම කනගාටුව පළ කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නත් අද අපට මාසයකට විනාඩි 5යි ලැබෙන්නේ. ඉතින් අපි කවදාවත් මේ පාර්ලිමේන්තුවේ අවිනෙන් කටයුතු කළත් නැහැ, කාටවත් බාධා කළත් නැහැ. මේ කාල කළමනාකරණය මේ පත් කළ තියෙන தત્ත්වය ඊටාම කනගාටුදායකයි කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අද දින විශ්‍රාම යන අපේ වේත්‍රධාරීතුමාට එතුමාගේ විශ්‍රාම දිවිය ඊටාත්ම සුබදායී විදියට කටයුතු කරන්නයි කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පසුගිය කාලයේ පාර්ලිමේන්තුව පමණයි මේ ඇතිවෙච්ච අරගල ක්‍රියාවලියෙන් ගැලවුණේ. ඒ ක්‍රියාවලියේදී ඒක ආරක්ෂා කරගන්න කටයුතු කිරීම ගැන එතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිය පිරිනමනවා. පළවෙනිම කියන්න ඕනේ මේ ජනමාධ්‍යයටත් සමාජ මාධ්‍යයටත් නියාමනයක් අවශ්‍යයි. ඒ අදහසේ අපි ඉන්නවා බොහොම පැහැදිලිව. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ පරම අයිතියක් නෙවෙයි. ඒක මූලික මානව අයිතිවාසිකම් වලට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් අදහස් කරන නිර්ණායකයන්ට අනුකූලව සිදුව යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අද තියෙන ගැටලුව මේ පවතින ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවලට යම් යම් ප්‍රශස්ත නියාමන ක්‍රමවේදයක් අඳුරගන්න පුළුවන් වුණාට සමාජ මාධ්‍ය සඳහා මේක කරන්න තියෙන අපහසුව. ඇතර මේ ආණ්ඩුව කල්පනා කළ යුතුව තිබුණේ අද මේ රට පත් වෙලා තියෙන මූල්‍ය අගාධය දිහා බැලුවාම අනිකුත් ලෝකයේ සියලුම රටවල් OECD සමුතියට අනුව මේ ඩිජිටල් සර්විසස් වලින් බදු අයක 15% දක්වා ඩිජිටල් සර්විසස් කරන අපේ රටේ ඒ විදිහ ආයතන 17ක් තියෙනවා. ඒ බදු අයක මම හිතුවේ ඇත්තටම මේ ආණ්ඩුව කරන්න තිබුණේ අන්නේ බදු අය කරගෙන මේ රටේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා ක්‍රියාවලියක් අනුගමනය කරන්න. අංක 1 2 මේ රටේ අද තියෙන ඩොලර් ප්‍රශ්නයට විදේශ විනිමය ප්‍රශ්නයට තිබෙන ප්‍රධාන විසඳුම වැටී තිබෙන්නේ මේ අයවැයට ඉදිරිපත් කරු මේ ඩිජිටල් කරණයට ප්‍රධාන විසඳුම වැටී තිබෙන්නේ මේ අපගේ අන්තර්ජාලය විධිමත්ව පරිහරණය කරන ආර්ථික ක්‍රියාවලියක් බවට පත් කරන ක්‍රියාදාමයක් තුලයි. එතකොට මේ ආකාරයට මෙවැනි පනත් මගින් ඒ ක්‍රියාදාමය බාධා කරනවා. විශේෂයෙන්ම දැනටමත් මේ සේවා සපයන ආයතන මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරලා තියෙනවා. ඒ පිළිබඳව මේ ආණ්ඩුවේ ප්‍රකාශවලට එරෙහිව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇතම් රටවල් මෙවැනි නියාමන ක්‍රියාවලියන් පවත්වගෙන යනවා. ඒක අපි පිළිගන්න ඕනි. හැබැයි ඒවා අධිකාරීවාදී පාලනයෙන් තියෙන රටවල් මිසක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයේ රටවල් නෙවෙයි. මේක බොහෝ දුරට සිංගප්පූරුවේ පැවතිච්ච පනත පදනම් කරගෙන තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ රටේ තිබෙන තාක්ෂණ අනිකුත් ආර්ථික ක්‍රියාවලියත් එක්ක බලනකොට, ඒ රට ඩිජිටල් කරණය වෙලා තියෙන ප්‍රමාණයත් එක්ක බලනකොට අපි තාම ඉන්නේ වෙනත් තත්වයක.
ගරුවන්තුමා ඔබතුමාට තව විනාඩි දෙකක්.
ඒ තත්වය මත තමයි ඒක අපි කටයුතු කළ යුතු තිබෙන්නේ. මේ පනතේ තිබෙන ප්‍රධාන ගැටලුව මේක නියාමන පනතකට වඩා මර්ධනය දියත් කිරීම සඳහා කරන පනතක් බව. අපි දන්නා මේ රටේ තියෙන නීති තාම දරුණු විදියට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, එහෙම නැත්නම් ICCPR එක අවභාවිතා කරලා තියෙන ආකාරය පොලිසිය බැලුවාම අද රටේ සිද්ධ වෙන නීතිය අතට අරගෙන පොලිසියත් අනික් පිරිසත් ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලනකොට ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම මේ විමර්ශන කොමිසමට අදාළව ලබා දීලා තියෙන මේ කොමිසමට ලබා දීලා තියෙන විමර්ශන බලය, අධිකරණ බලය මේ ක්‍රියාවලිය ඉතාමත්ම භයානක පූර්වාදර්ශයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය කරන්න තිබුණේ 2017 දී මේ සේවා සපයන පිරිස සමග අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන අර වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදී රටවල සිදු කළා වගේ ඒ අවබෝධතා ගිවිසුමට අනුව යම් කාලයක නියාමනයක් සිදු කරගෙන අපේ රටේ යම් යම් ආගමික ගැටලු ඇති වෙන්න, පුජ්‍යලින්ට මඩ ප්‍රහාර එල්ල කරන්න, එහෙම නැත්නම් චරිතඝාතනය කරන්න, අද වෙනකොට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යටතේ ඉදිරි මැතිවරණයේදී එහෙම ඇතැම් අය නොකරන ලද ප්‍රකාශ ඔවුන් කළායයි කියලා ඉදිරිපත් කරන්න පුළුවන්, එවැනි තත්ත්වයන් නියාමනය කරන්න, පාලනය කරන්න අවශ්‍යයි. හැබැයි ඒ සඳහා අර ආයතනත් එක්ක මුලින් අවබෝධතා ගිවිසුමකින් කටයුතු කරලා ඒකෙන් ලැබෙන අත්දැකීමට අනුව ඊළඟ පියවරට යාම තමයි සිදු කරලා තියෙන්නේ. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ අපි දැන් මේ ආර්ථිකය ගොඩනගා ගන්න යන අපි යෝජනා කරන්නේ මේ රටේ අනාගතයේ ගොඩනගන්නේ මේ ඩෙස්ක්ටොප් ෆැක්ටරි යුගයක් ඇති කරන්න නම් ඒකට අවශ්‍ය කරන මේ ප්‍රතිපාදනය රට තුල වර්ධනය කරගන්න ඕනේ. ඒ වර්ධනය කර ගැනීමට මේ ආයතන එක්ක අපි ඇති කරගන්න ගැටිම ඉතාමත්ම බරපතලයි. ඒ නිසා රජයට ආර්ථික පැත්තෙන් ඩිජිටල්කරණය ගැන කතා කළාට ඒ වගේම ආදායම් වැඩි කර ගැනීම සඳහා කිරිපිටි සීනි වලට බදු ගැහුවට විදුලියට, ඒ වගේම තෙල් වලට ඒ ආකාරයට මේ ඩිජිටල් සේවා සඳහා එවැනි බදු අය කර ගැනීමක් යෝජනා කරගන්නවත් නොහැකි තත්ත්වයක් තුළ මර්ධනයම ඔළුවේ තියාගෙන වැඩ කරන, ඒ වෙනුවෙන්ම කටයුතු කරන, ඒ වෙනුවෙන්ම පාරම්බාන ආකාරයේ
පිරිසකට
මේ පාලනය ගමන් කිරීම නිසා අපි මේ පනත ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මෙවැනි පනත් ගෙනීමට වඩා වැදගත් කාර්යයන් ගණනාවක් මේ ඩිජිටල් සේවා සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කළ යුතුව තියෙනවා. ඒ සිදු කළ යුතුයයි කියන එක අපි අවධාරණය කරමු.
මේ ළඟට ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 4ක් කාලය.
සභාපතිමනි, හිතාම වටිනා ඩිබේට් එකදී අද මට කතා කරන්න අවස්ථාව වෙලා තියෙනවා. මුළු රටම දන්න දෙයක් තමයි මේකෙදි වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. පැහැදිලිම කිව්වොත් අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225 තනා මේ ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා නැතුව රටේ යම්කිසි හොඳ දෙයක් කරුවොත් අපි එකතු වෙන්න ඕනයි කාලයක් තමයි අපිට වෙලා තියෙනවා. මේකෙදි හිතාම බරපතල ප්‍රශ්නයක් මට දැනගන්න තිබ්බා. සභාපතිතුමනි, මගේ හිතවත් කෙනෙක් ඉංගලන්දු රටේ ඉගෙනගෙන ලංකාවට ඇවිල්ලා IT කොම්පැනි එක රැකියාවක් කරුවා. එයාට මාසික පඩිය ලක්ෂ 10යි. හැබැයි මෙහෙම රස්සාව කරදී YouTube channel එකක් කරගෙන ගියා. එයාගේ unofficially තමයි මේ YouTube channel දෙකම කරන්නේ. මේ කරලා එයාට එන ආදායම බලලා දැන් රස්සාවත් අත්හැරියා. දැන් ලංකාවම ප්‍රධාන කෝටිපති ව්‍යාපාරයක් වෙලා ඉවරයි. මේක අපි හිතන්න ඕනයි, අපි රටගෙන හිතුවා නම් මේ පාර්ලිමේන්තුවේ තමයි ලෝකයට රටට විනය හදන තැන. හැබැයි මේ YouTube channel මර්ධන කරන එකයි Facebook මර්ධන කරනට වඩා මෙතන මර්ධන කරන්න ඕනයි. හෙයි, මේක විලා අමු බොරුවක් නේ කියන්නේ. 225 තන තමන්ගේ අවංග බව කතා කරනවද නැහැ. අනුන්ගේ මඩනේ හොදන්නේ. ලංකාවම පළවෙනි මඩ තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව තමයි තියෙන්නේ. පළවෙනිම මේකත් නවත්වන්න ඕනේ. මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමනි, ඔබට මම ඉල්ලීමක් කරනවා, ඔබම ජනාධිපති වෙන්න කාලවල මේ මඩ ගහන්නව නවත්තන්න. වැඩ බැරි දක්ෂෝ මේ රටේ ජනාධිපති වෙන්න යනවා, ඇමති වෙන්න යනවා, මන්ත්‍රී වෙන්න යනවා. හැබැයි වැඩබරි දක්ෂය මොනවාද කරන්නේ? තමන්ගේ ගමේ තියෙන ප්‍රශ්න දකින්න දැනගන්න නැතුව, රටේ තියෙන ප්‍රශ්න දන්නේ නැතුව, තමන්ගේ ධාරිය සුවඳෙන් ජනතාවට වැඩ කරගන්න නැතුව උදේ පාන්දර වෙවිලා මාධ්‍ය කීපයක් අල්ලා ගත්තා. ඒ මාධ්‍ය වලට ඉස්සර ඇවිල්ලා ධාරියත් නැහැ, සුවඳෙත් නැහැ, මොනවත් නැහැ. මේවිලා මෙතන විනාඩි 5ක් 10ක් කතා කරලා ගිහිල්ලා අනේ මගේ ෂෝ එකද ඉවරයි. මේ රටේ ජනතාවට මම කියන මෙතන කියන සම්පූර්ණ අමූලික බරු බොරු පළවෙනි මේ බොරු කියන තැන වහලා තමයි ඊළඟ අනිත් වලට යන්න ඕනේ. ඒ නිසා මේ කනිවාරම කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මාධ්‍යවල කරන, ඒ වගේම තමයි ඔබ දන්නවා රටේ විනාශ වෙලා මේ ආර්ථික විනාශ වෙන වෙන මොනවත් නැහැ. ජාතිවාදී, ආගම්වාදී, අන්දවාදී, කුලවාදී ප්‍රශ්න හදාගත්තු නිසා මේ ඔක්කොම කරන කවුද? මේ YouTube channel වලින් මේ හොරට කටයුතු කරන අය. මේක වහාම නවත්වන්න ඕනේ. මට දරුවෙක් ඉන්නවා, මගේ දරු 3 දෙනෙක් ඉන්නවා, එක කාඳා මගේ දුවෙක් ඉන්නවා. අයියා කවදාවත් Facebook කරින්නේ නැහැ. ඇයි? Facebook කරින්ද බෑ, ලැජ්ජාවයි. අනුන්ගේ කුණු තමයි හොදන්න වෙලා තියෙන නිසා වහාම මේක විනයත් එක්කම විපක්ෂ මන්දිරි වල ඉද්දෙත් මං කියනවා හරියට හරි කතා කරන්න ඕනයි. හැමදාම විපක්ෂ කියලා ගේන හොඳ දෙවලට අපි විරුද්ධවලා කතා කරන එක මම නම් අනුමත කරන්නේ. එයි මේ වාගේ හොඳ දෙවල් ගෙනාවොත් අපි ඒකට ඡන්ද දෙන එකයි නොදින එකයි වෙනයි. අපි මේ රටගෙන හිතන්න ඕනයි. මේ ඊළඟ අපිට බලය ගන්න පුළුවන්. අනේ මේ රටක් ඉතුරු වුණොත්, රටේ අනාගත දරුවා ඉතුරු වුණොත් තමයි අපිට අනාගතයක්. එහෙම නැතුව මේ කූතන්ඩිලාගේ මේ ලෝකේ
වැරදි
මේ ලංකාව පත් කර බලය අර මොනාද කරන්නද? රටේ විනාශ වුණාට පස්සේ බලය අර වැඩක් නැහැ. රටේ විනාශ වෙන්න කලින් අපි දැන් හරි රට හදමු. මීට වඩා මේ රටේ ප්‍රශ්න වෙච්චි රටක් අපිට දකින්න පුළුවන්ද? බෑ. ඒ නිසා ප්‍රශ්න නැති රටක් අපි ඔක්කොම එකට එකතු වෙලාලමු. ඊළඟ බලය ඔබලා, ඔබගේ දක්ෂතාව අනුව බලය ගන්න. මේ බොරුවට උදේ මෙහෙම පාර්ලිමේන්තුව ඇවිල්ලා මඩ ගහලා බොරු කියලා බලය ගන්න නැතුව, ඒ වගේම මේ YouTube channel කට්ටියටත් අනිත් හැම මීඩියා වලටත් මම කියනවා ඔබටත් විනයක් තියෙනවා. ඔය විනය අනුව ඔබ කටයුතු කරන්න, ඔබ සුළු පටු අරමුණ වලට ඔබගේ රටේ අපේ ඉදිරි ගමන නැති කරන්න බා කියලා ඉල්ලමින් මට වෙලාව දීපු සභාපති මේ ඔබතුමිය ස්තුතියි.
මේ ළඟට ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මැතිතුමා, ඔබතුමාගේ විනාඩි 11ක් කාලයක් තියෙනවා.
මැඩම්, I should actually have 12. You know, from 14 it has been reduced. It's unfair. You all didn't even break for lunch. You must not reduce it so much that we only have one speaker from our party. No, it doesn't matter, but they can reduce it from that party. We don't disturb sessions of parliament. Please give me 12 minutes, madam. Honorable presiding member, I would like to commence by stating that we are debating this bill, a highly controversial bill, Honorable Presiding Member, all in the dark. And I say that because parliamentary procedure under the standing orders states very clearly, under Standing Order 50, subsection 2, every such bill shall be referred to the relevant sectoral oversight committee without a motion immediately after the first reading. The committee may suggest amendments to the bill. No further proceedings to be had until the committee has reported back to Parliament or until the expiration of the period of time allowed by Parliament. Now, Honourable Presiding Member, this matter was taken up by the Speaker yesterday morning, just before sessions of Parliament started. The opposition combinedly met the Speaker and brought it to the notice of the Speaker that the only supposed report that has been tabled in Parliament is the one that I have in my hand. And what that says is as follows: after consideration, the Sectoral Oversight Committee on Media, Youth, Heritage and New Citizens agreed to the bill entitled Online Safety, subject to the amendments proposed by the Supreme Court determination to the bill, and resolved that the report of the committee thereon be presented to Parliament by the Honourable Lalit Kumara, the chair of the committee on Tuesday, the 23rd January 2024. So the report that we are supposed to consider is what I just read. We don't know what amendments have been made. Officially, we only have the original bill that has 36 sections, of which 34 have been asked to be amended by the Supreme Court. In addition, the Sectoral Oversight Committee considered the views of an expert committee appointed by the minister himself. And in doing so, they increased the number of amendments to 42. That means out of 57 sections, 42 sections are to be amended. And this House is debating a bill being in the dark with regards to those amendments, because this Sectoral Oversight Committee's report should have given us a complete version of those amendments. But it hasn't been done. And instead, we are supposed to be debating this bill, a bill that is so controversial, Honorable Presiding Member, that on the 22nd, there was a think tank that had a closed-door discussion. And I was fortunate enough, in fact, government members were also invited. Prominent civil society activists who the government consults were also invited. And in those discussions, civil society leaders who are highly respected, who are extremely guarded in the way they express opinions, who don't get emotional about things, very senior members in the law, legal fraternity, made accusations to the point that they said that democracy is being dismantled. That democracy is being dismantled, and this act is a substantial nail in the coffin of democracy in this country. These are the opinions expressed by people who you can hardly accuse as being radical, accuse as being anti-Sri Lankan, accuse as being anti-government. Highly respected people, both men and women. I cynically told them, we have been warning you, my party has been warning you for at least the last several years that this is what is going to happen. But when we said it, you said we were radical. When we said it, you said we were radical. But today it is you who are being targeted. But that is the reality, Honorable Presiding Member. Now the minister concerned, Minister for Public Security, yesterday was presenting his speech on the second reading, stated that the AIC, the Asian Internet Coalition, had been consulted and in fact had given their consent, where despite the fact that all the amendments that they had suggested could not be included, that when the minister had assured them that this bill with the amendments suggested by the Supreme Court and certain other amendments from the Sectoral Oversight Committee will be passed, and that thereafter he will bring another amendment to incorporate the further suggestions that the AIC and others had suggested, that they were very happy with it. Those were his words. They were very happy with it. Well, after listening to his comments yesterday, Honorable Presiding Member, the AIC has issued an emergency statement on the 23rd of January 2024, where it says this: despite our commitment to constructive collaboration, the AIC has not been privy to proposed amendments to the bill. We unequivocally stand by our position that the online safety bill in its current form is unworkable and would undermine potential growth and foreign direct investment into Sri Lanka's digital economy. We firmly believe that for the bill to align with global best practices, extensive revisions are imperative. Now, these extensive revisions, Honorable Presiding Member, I am reliably informed, was suggested at the oversight committee, to which both the government and opposition members of that committee had agreed. So it was just a simple case of the minister accepting that according to the constitution, if those full amendments that would have made this bill respectable and credible in the eyes of the international committee, whose money you want, whose investment you want, that what you should have done, the rightful thing, is not to hurry it through. Instead, what you should have done is call this bill back, cancel the gazette, original gazette, incorporated all the amendments, made the bill credible, re-gazetted it, and then presented it and debated it in parliament and passed it without a vote. That is the proper way to do it if you want to win the credibility of the international community. If you want to win the goodwill of the tech community. But you didn't do that. What would it have taken? 1 month? 2 months? After all these years, can't you wait those few weeks to make sure that the whole world is accepting what could be potentially a disastrous bill? No. Instead, you choose, whilst knowing that this bill is completely dangerous, that it is being condemned by extremely responsible sections
you
of this very country. Whilst you know it, you still, admittedly, that that this bill has serious shortcomings, you still choose to go through with it. There cannot be any other intention, Honourable Presiding Member, than the intention of trying to curb public opinion. You want to manipulate public opinion. You want to manipulate information in an election year. You are terrified that the people's genuine opinions will come out. And therefore you are rushing these bills through so that you can shut the people up, shut genuine debate, shut the fact that people can expose you for what you are, and that is a bunch of frauds, a bunch of people who don't have the electoral mandate to sit in this house. You have an unelected president who was rejected by the people, and you have an unelected minister who's shoving these draconian bills down the throat of this country. And that is the reason, Honourable Presiding Member, otherwise you need not have rushed. You're going to prorogue Parliament tomorrow. You're going to prorogue Parliament tomorrow, which means you're not going to even sit for a couple of weeks. So what's the hurry? What's the hurry? In that meantime, you could have made sure that the bill, a substantial part of the process, could have been completed so that after the prorogation, you could have presented it in a proper way, won the credibility of both sides of this house, passed it, and shown a face of credibility to the international tech community, who you need. So there can't be any other intention, because everything is weighed against what you're doing today. And the only thing that the government can benefit from by rushing this draconian bill through is for that very purpose. The draconian nature of the bill is what you want, so that you can shut everybody up, so that you can manipulate information, and so that you think that you can win another fraudulent election. It will never happen, Honourable Presiding Member. It will never happen, because today, even though you might try to do this, the people are far smarter, and you will face the consequences of every single action you are doing to reverse democracy.
Suti Garu Mulasane Mantri Tumini Adavase Vivadeta Ganina මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම් පත පිළිබඳ විවාදයට එක්වීමට පෙර පළමුවෙන්ම දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරි නිලධාරි වශයෙන් කටයුතු කරලා තව නුබෝ දිනකින් විශ්‍රාම යන
ඕඩර් ප්ලීස් මූලස්සනේ සඳහා කරු ගෝකිලා ගුණවර්ධන මැතිණිය. ආරම්භ කරන්න.
ඒ විශ්‍රාම යන නරේන්ද්‍ර මැතිතුමාට මහතාට අපි ස්තුතිවන්ත වෙනවා තුමාගේ සේවා කාලය වෙනුවෙනුත්, ඒ වගේම සුබ විශ්‍රාම දිවියක් සඳහා සුබ පතනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම්පත පිළිබඳව විවිධ අවස්ථාවලදී සාකච්ඡා කරලා තියෙනවා. මේ පනත ගැනීම පිළිබඳව අපි විපක්ෂයේ ඉන්න අවස්ථාවෙත් ඒ වෙලාවේ හිටපු ආණ්ඩුවත් මෙවැනිම පනතක් ගැනීම පිළිබඳව අධ්‍යයන කටයුතු කරා. ඊට පෙර තිබුණු ආණ්ඩුත් ඒ පිළිබඳව කටයුතු කරා. බොහෝ වෙලාවට ආණ්ඩුවේ ඉන්නේදී ඒක ගේන්න කටයුතු කරනකොට විපක්ෂේ කවුරු සිටියත් මෙවැනි පනත් ගැනීමේදී ඒ වෙලාවේ විරෝධය පළ කරනවා. නමුත් අපි සියලු දෙනාම දන්නවා පක්ෂ විපක්ෂ සියලු දෙනා වුණත් මේ පනත් ගැනීමේ අවශ්‍යතාවය, මේ පනතකින් කරන්නේ කුමක්ද, පනතකින් ලබා දෙන බලයෙන් තියෙන්නේ විශේෂයෙන්ම මේ පනතර අදාළව අසත්‍ය ප්‍රකාශ, එමත් නැත්නම් ජනතාව එක විදියකට ජනතාව තුළ වෛරයක් ඇති කරන ප්‍රකාශ, එමත් නැත්නම් කිසිම පදනමක් නොමැති ප්‍රකාශ, මෙවැනි ප්‍රකාශවලට වැටබැඳීම. ඒ වගේම මේ මාර්ගගත ක්‍රමය භාවිතා කරලා සිදුවෙන වංචා දූෂණ, අපි දන්නවා මූල්‍ය මේ වංචා සිදුවෙනවා. ඒ වගේම පුද්ගලයන්ගේ චරිතය ඝාතනය කිරීමට පාවිච්චි කරනවා. සමහර ලෙස කාන්තාවන් දරුවන් හිංසනයට ලක් කරන්න පාවිච්චි කරනවා. සර් මේ කියන කාරණා සමේකක්ම මේ සෑම කාරණාවක්ම මේ මාර්ගගත ක්‍රමය එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තුළ කියන මේ පනත තුළ ඇතුළත් වෙලා තියෙනවා. අපි කාටවත් ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි ආණ්ඩුවෙන් පනතක් ගෙනට විපක්ෂ කවුරුවත් එකට කවදාක්වත් නෑ, අපි 100% එකඟයි කියලා කියන්නේ නෑ. මොකක් හරි ක්‍රමයක් කියනවා, මෙන්න මේක මෙහෙම ගෙනාව නම් හොඳයි, මේක තව ටිකක් සාකච්ඡා කරා නම් හොඳයි, මේකට තව අදහස් ටිකක් එකතු කරා නම් හොඳයි කියලා. දැන් මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ දෙනවා. එතන අපේ තියෙන ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ දැන් වාර්තාව පිළිබඳවත් කතා වුණා. වාර්තාව පිටුවයි පිටු දෙකයි. ඒක වාර්තාවේ පිටුවද දෙකද කියන එක නෙමෙයි කරු මුලස්සනේ මන්ත්‍රීතුමනි වැදගත්කම තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දීලා තියෙන නිර්දේශ පිළිගත්තද නැද්ද කියන එක. දැන් මේ කමිටුවේ වාර්තාවේ පැහැදිලිවම තියෙනවා කාරක සභාවේ වාර්තා මොකද්ද කියන එක. කාරක සභාවේ වාර්තාවේ තියෙනවා 2024 ජනවාරි 22 පාර්ලිමේන්තුවේ රැස් වූ මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික ආරක්ෂක අදස්වා විසින් පහත සඳහන් පනත් කෙඩුම්පත සලකා බලන ලදී. කාරක සභාව රැස් වූ දිනය තියෙනවා. සලකා බලන කරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනොන් කෙඩුම්පතේ 2022-23/10 පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලදී. එතන පැමිණි මන්ත්‍රීවරු මේකේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුත් ඉන්නවා, විපක්ෂ මන්ත්‍රීවරුත් ඉන්නවා. විපක්ෂ නියෝජනයකට ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා, මුෂාරෆ් මන්ත්‍රීතුමා දෙදෙනාම සහභාගී වෙලා තියෙනවා. එතන මේ මන්ත්‍රීව සහභාගී වෙලා කාර්ක සභාවේ ලේකම් නිලධාරීන් මේ ඔක්කොම කියලා තියෙනවා. සලකා බැලීමේ නනතුරුව මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික කාර්ක සභාව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත යොමු කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය වූ සංශෝධනලට යටත්ව එකඟ වූ අතර ඒ පිළිබඳව කාරක සභාවේ වාර්තාව. දැන් ඒක තමයි මේ කියන්නේ. එතන මේක එකින් එකට දාලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නේ මෙන්න මේක මේක කියන එක. මේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු හැම එකක්ම පිළිඅරගෙන තියෙනවා. එතන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහිල්ලා අභියෝගයට ලක් කරපු පිරිස් ළඟ නොවැම්බර් මාසේ ඉඳලා ගරු මූලාසනේ මන්ත්‍රීතුමීනේ තියෙනවා මොනවද සංශෝධන, මොනවද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දීපු නිර්දේශ. එනිසා මේ නිර්දේශ ඇතුළත් කරගෙන මේක සංශෝධනයට ලක් කරලා මේ පනත ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පිළිබඳව මම ගරු අමාත්‍යතුමාටත් ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච වැඩ කරපු ඒ නීතිපති දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය ආංශික අධීක්ෂණ කාර්ය සභාව තුළ සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා. මේක මේ සතියකින් දෙකකින් කඩිනමින් ගෙන අප එකක් නෙමෙයි. මේක මීට පෙර ආණ්ඩුවෙත් සාකච්ඡා කරා. මේක මීට පෙර අලි සබ්‍රි ඇමතුමා අධිකරණ අමාත්‍යවරයා හැටියට යම් කටයුත්තක් කරගෙන ආවා. ඒක කාලයක් තිස්සේ ආපු දෙයක්. ඒ වගේම තමයි ඇමතුමා පොරොන්දුවක් දුන්නා. සමහර යෝජනා ඇවිල්ලා තියෙනවා දැන් මේ පනතේ ව්‍යුහයට වෙනස් වෙන ඒවා. ඒවා ඒ ශ්‍රේෂ්ඨාධිකරණේ දැන් යම් ක්‍රියාවලියක් ගිලා තියෙනවා. ඒක එකපාරට ගේන්න බෑ. ඒ නිසා මේ පනත සම්මත වූ වහාම ඒ මාර්ගෝපදේශක සහ අනෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ සංශෝධන කඩිනමින් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒකත් සම්මත කරන්න ගරු අමාත්‍යතුමා ඒ වෙනුවෙන් එකඟතාවයක් පළ කරලා තියෙනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමිනි දැන් මොකද්ද මේකෙන් අහිමි වෙන්නේ? දැන් මේකේ බියවිය යුත්තේ අසත්‍ය ප්‍රකාශ කරන එහෙම නැත්නම් මේ භාෂණයේ නිදහස කියන එක අවභාවිතා කරන පිරිස විතරයි. ඉලක්ක කරගෙන යම් දේශපාලන වාසියක් හෝ වෙනත් වාසියක් ගන්න ජනතාව තුළ එක එක්තරා කණ්ඩායමක් තුළ වෛරයක් ඇති කරන කණ්ඩායම් බියවිය යුතුයි. මොකද මේකේ කියනවා ජාතික ආරක්ෂාව මහජන සෞඛ්‍ය හෝ මහජන සාමයට තර්ජනයක් වන අසත්‍ය ප්‍රකාශ. මේක අපි දැක්ක කොවිඩ් කාලේ. කොවිඩ් කාලේ විවිධ එන්නත් පිළිබඳව යම් යම් කතා ගෙනිච්චා. කොවිඩ් කාලේ විවිධ ආරක්ෂක දේවල් පිළිබඳව කතා ගෙනිච්චා. මේක ගරු මුලසේ මන්ත්‍රීතුමනි මම හොඳටම අත්දැකීමෙන් දන්නවා. පහුගිය අවුරුදු දෙකේ සමහරව ඇවිල්ලා කිව්වා අපිට ඉන්ධන තියෙනකට ලංකාවේ තෙල් නැහැ, තව දවසයි දෙකයි තිරකට ගිහලා ජනතාව කැළඹුණා. ගිහලා ඉන්ධන පෙරෝම්හල ගාව පෝලිං හැදුණා. බාල තෙල් රටට ගෙනත් තියනවා කියලා අසත්‍ය ප්‍රකාශ ගෙනිච්චා. දැන් ඊයේ පෙරේද දවසේ කෙනෙක් කිව්වනේ රංජන් ජයලාල් කියලා කෙනෙක් කර ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය වල ඉන්න පුද්ගලයෙක් කැලකුණේ පාර්ලිමේන්තුව ගෙවන්න තියෙන කෝටි 7ක විදුලි බිලක් කියලා. ඒ මොකද්ද කරේ? අසත්‍ය ප්‍රකාශයක් කළා මුළු පාර්ලිමේන්තුව කෙරෙහිම ජනතා වෛරය වැඩි කරන ප්‍රකාශයක්. මේ වගේ ප්‍රකාශ කරන කට්ටිය බියවිය යුතුයි මේ පනතෙන් පස්සේ. මොකද ඒ පිරිසට විරුද්ධව මීට ඉස්සෙල්ලා නීතිමය වශයෙන් කටයුතු කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මේක නීතිමය වශයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පදනම හැදෙනවා. හැබැයි එකක් වෙන්න ඕන. අපි මේ පනත් සම්මත කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුළ ඕන තරම්. මම එකක් ඉල්ලනවා මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් මේ පනත සම්මත වුණාට පස්සේ මේක හැම අකුරක්ම ක්‍රියාත්මක කරන්නත් වැඩපිළිවෙළක් මේ රටේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා.
ඒක ක්‍රියාත්මක වෙන්න ගොඩක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේක තව මොකද්ද කියන්නේ? අධිකරණයට අපහාස වන අසත්‍ය ප්‍රකාශ, ආගමික ඇදහිීමට හෝ ප්‍රජාවට බාධා වන ලෙස කරන අසත්‍ය ප්‍රකාශ, මාර්ගත ගිනුමක් මගින් යම් තැනකට මූල්‍යමය හෝ දේපල ආලාභයක් සිදුවන කරන වංචනික ප්‍රකාශ, මාර්ගත ගිනුමක් වෙනුවෙන් වෙනත් අයෙක් ලෙස පෙනී සිටමින් කරන වංචාවන්, යම් තැනකට හිංසා කිරීමේ අරමුණින් ඒ තැනත්තාගේ පෞද්ගලික තොරතුර පළ කිරීම, මාර්ගත ගිනුමක් මගින් ළමා අපයෝජන ක්‍රියාවට ආධාර අනුදැන දෙන ඡායාරූප හඬපට හෝ වීඩියෝපට පළ කිරීම, මෙන්න මේ කියන කටයුතු. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි තුමියනි ලංකාව තුළ ව්‍යාජ මාර්ගත ගිනුම් පවත්වාගෙන යනවා නම් ඒවත් තහනම් කිරීමට මේ පනත උපයෝගී වෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ එක්තරා ක්‍රියාකාරිකයෙක් කියලා තිබුණා මීට සති මාස දෙක තුනකට ඉස්සෙල්ලා. දැන් අපි අපේ වැඩේ ගෙනියන්නේ අපේ ඉන්න කාඩර් එකේ 700ක් 700 ගිනුම් 100 හදලා 70,000ක් දැන් ලංකාවේ තියෙනවා. මේකෙන් තමයි බොරුව ගෙනියන්නේ. දැන් මේවට වැට බැඳෙනවා. ඒවට වැට බැඳෙනවා කර මුලස්සන මන්ත්‍රීතුමනි. අන්න එහෙම කරන කට්ටිය බිය වෙන්න ඕන. අර Facebook එකෙන් ජනාධිපතිලා ඉන්න කට්ටිය Facebook එකේ ව්‍යාජ ගිනුම් හදාගෙන අන්න ඉන්නව 50,000ක් ලක්ෂයක් කියලා හිතන කට්ටිය එක දවසෙන් ඒ ව්‍යාජ ගිනුම් ටික අයින් වෙනකට බිය විය යුතුයි කර මුලස්සනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා මේ පනත් අත්‍යවශ්‍යයි කර මුලස්සනේ මන්ත්‍රීතුමනි. ඔතන මේ පිළිගන්නෝ මේ රටේ නීත්‍යානුකූල ව්‍යාපාරයන් කරගෙන යන ඔන්ලයින් බිස්නස් වෙන්න පුළුවන්, වෙනත් ජාත්‍යන්තර සමාගම් එක්ක ගනුදෙනු කරන, ඔවුන්ට ඒක කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකමුත් ඒ ඇතුළ හැදෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපි වගකීමක් ගන්නවා ඒ පරිසරය නිර්මාණය කළ දෙන්න. ගරු මුලාසේ මන්ත්‍රීතුමනි මමත් තව එකක් හිතනවා. දැන් මේක ගෙනාවට පස්සේ පාර්ලිමේන්තුවේ විතරයි ඇත්තට බොරු කියන්න පුළුවන් chance එකක් තියෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ තාම ඒක තියෙනවා. മന്ത്രി වරප්‍රසාද වලට මොහා වෙලා ඕන බොරුවක් කියන්න පුළුවන්. ඒකත් මේක ඇතුළට එනවා නම් හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ වුණත් උදෑසන කාලේ පාවිච්චි කරන්නේ මේ හවස කාලය විවාදයට කාලේ අඩු වෙන්නේ උදේ පාන්දර ඇවිල්ලා අර උදේ පත්‍ර දැන් උදේ පුවත්පතේ තියෙන එක පත්‍රයේ කියවන එක්කෙනා කියන්නේ එයාගෙනුත් අතිනුත් දාලා තවත් ඒව දාලා තව කුලප්පු කරලා කියවන්නේ ඒක බලන් ඉඳලා මෙතන නැවිල එහෙම කියන කට්ටියකුත් ඉන්නවා තව පත්‍රයේ විස්තරේ කියන කට්ටියක් ඉන්නවා 272 කියලා මෙතන ඒකටත් වැටෙන්න ඕන ගරු මුලාශ්‍රී මන්ත්‍රීතුමනි එතකොට මේ හැම එක්කෙනාම මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවට ඒ ආදර්ශ දෙන්න පුළුවන් මම නම් කියන්නේ අපි විපක්ෂ හිටියත් ආණ්ඩුවේ හිටියත් බිය විය යුතු නැහැ අපි සත්‍ය නම් ප්‍රකාශ කරන්නේ අපි පදනමක් ඇතුව නම් ඒ ප්‍රකාශය කරන්නේ අපි ඒකට මූණ දෙන්න බිය යුතු නැහැ ඒක තමයි අනුර කුමාර දිසානායක මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කියනට මම කිව්වේ එන්න විවාදකට එළියට කියලා තාම විවෘතයි ආරාධනාව හෙට වුණත් එතුමා එනවා නම් මම සූදානම් ඒ නිසා ඒකත් නැවත වතාවක් මතක් කරමි පාර්ලිමේන්තුවේ මේ ගෙනෙන පනත සම්මත කරලා ඒක ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න අපේ සම්පූර්ණ ශක්තිය ලබා දෙනවා කියන එකත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.